ස්වාමීනාංශමේ අස්සදී හාමුදුරුවෝ සැරියුත්
ඔව්
හාමුදුරුවන්ට
ඔව්
දහම් පද දෙකයි නිකිව්වේ.
ඔව් ඔව්
දැන් යේ ධම්මා හේතු
පබව තේ සං හේතු තථාගත වාහ කියලා. ඔව්
ස්වාමීනාංශ දැන් එතන කොහොමද අනිච්ච කැටි වෙලා තියෙන්නේ සෝවාන්
වෙන්න තර දැන් වැදගත් දෙයක්. දැන් කේනට්ටේන අනිච්චා උප්පාද වයට්ටේන අනිච්චා කියලා පෙන්වුවේ.
එහෙමයි.
දැන් උප්පාද වය කියන්නේ උදේ ඥානයයි වැය ඥානයයි කියලා විග්‍රහ කරලම තියෙනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දැකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දැකි, උද්‍යව්‍ය දකින්නේ 50 ලක්ෂණයක් දැකි කියන එක තමයි සරියුත් හාමුදුරන්ගේම පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරන්නේ. ඒ සරියුත් හාමුදුරන් ඒ විග්‍රහය දුන්නේ. ඒතර අනිත්‍ය විග්‍රහ කළා දුන්නේ. ඒතර උද්‍යව්‍ය ඥානීයතයි මේ අනිත්‍ය කිව්වේ. තේරුණානේ? ඒ උද්‍යව්‍ය ඥානී කියන්නේ මොකද්ද කියන එක? බුදුරන් වහන්සේගේම මේ ධර්ම විග්‍රහ කරන්නේ දක්ෂයි කියලා. ගත මේ මහා කච්චායන හාමුදුරුවෝ ඉගිව එක තමයි නිති ප්‍රකරණය. ඒ අර්ථේ. දැන් මේ නිති ප්‍රකරණේ තියෙනවා මේ විග්‍රහ කළා. උද්‍යව්‍ය ඥානය කියන්නේ පටිච්ච සමුපාදයේ උදා වෙන ඥානය, දකින ඥානය, උදේ ඥානය. පටිච්ච සමුපාදයේ නිරෝධී දකින ඥානය, වැය ඥානය. මේක තමයි උද්‍යව්‍ය ඥානය කියන්නේ. යමක උද්‍යව්‍ය ඥානය නම් ඒක අනිච්ච දකිනවා. එහෙනම් කියන්නේ උදා වෙන්නේ මොනවද? අවිද්‍යාව හේවත් ලෝකෙට වටිනාකමක් දීලා තියෙන නිසා ලෝභ දේශ මොහ නැගින අවිද්‍යාව දැනගන්න කරන්නේ. අපි ඉතලා කිව්වේ. ලෝභයයි ද්වේෂයයි මොහයයි නැගින්නේ නැහැ. රාග දේශ මොහම අවිද්‍යාව. රාග දේශ මොහ නැගිනකොට තමයි අවිද්‍යාවේ ලක්ෂණය මතුවලා එන්නේ. අවිද්‍යාව කියන්නේ ලෝකෙට වටිනාකමක් දීලා තියෙනවා. මේ වටිනාකම නිසා රාගේ බැඳෙනවා. ඊට විරුද්ධ දේන වලට ගැටෙනවා. ඒක අතරින් ඉඳ බෑ ඇයිලා. රාග දේශ මොහේ නැහැදී. ඉතින් මෙන්න මේ රාග දේශ මොහ ආපුහම අන්න ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? උදා වෙන හැටි බලන්න ඕනේ. අන්න අවිද්‍යාව උදා වුණා. රාග දේස මොහෝලි. ඒ රාග දේස මොහෝනි සමුදින්නේ සංඛාර උදා වුණා. අන්න උදා වෙන හැටි. සංඛාර නිකන් උදා වෙන්නේ. අවිද්‍යාව නිසායි උදා වුණේ. ඒ සංඛාරපත්‍ය විඥානං කියලා. විඥාන උදා වුණා. ඒ සංඛාරපත්‍යෙන් උදා වුණේ ඒක. විඥානපත්‍ය නාම රූපං කියලා. ඒ විඥානයේ නාම රූප බැහැ ගන්නවා. ඔය ප්‍රවෘත්ති විඥානේ. ඔය කියන්නේ. පරිසංකේක නෙවෙයි. ඒ කියන්නේ අපි යම ගොඩනගෙන හැටි කර්ම විඥානය ගොඩනගෙන හැටි ඔය කියන්නේ. ඒ විඥානය වෙනකොට උදා වෙනකොට නාම රූප උදා වුණා කියන්නේ නාම රූප එතකන් ඉඳ පටන් ගත්තනේ විඥානය හැදුනහම තමයි ජාතිය ඉල්ලන්නේ. ඒව තමයි ඒකේ නාම රූප බහිනවා කියන්නේ. විඥානය නාම රූපෙ බැහැ ගැනීම කියෝ කොටයි. ඒ නාම රූප නිසා ඇසකන දිවනාසි ශරීරයේ ඒවට ආයතන වුණා. සර ආයතන උදා වුණා. එතකොට ඇසකන ආදියට අර ස්පර්ශ ලැබුණා. සංස්පර්ශ. ඔය ස්පර්ශය සංස්පර්ශ. ඔය මාත්‍රකා වාලියන ඔය කියන්නේ. ඔක විග්‍රහ කරනකොට ස්පර්ශ කියන සංස්පර්ශ පස්සපච්ච වේදනා කියන සංපස්සජ වේදනා එහෙමයි එන්නේ. ඒතර ඒක නිසා සංපස්සජ වේදනා උදා වුණා. ඒ සංපස්සජ වේදනා නිසා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධර්ම තණ්හා කියන තණ්හා උදා වුණා. ඒ පොඩ්ඩ විග්‍රහ කරලා කියනවා. එතකොට අර කියන උපාදාන උදා වුණා. ඇලීම නිසා බැඳුණා. තවිදෙහින් කියනවා. ඉතින් අර උපාදාන කියන කාම උපාදාන, ditthi උපාදාන, හේලබ්බද උපාදාන, අත්තවාද උපාදාන කියලා අපි හතරකට බෙදලා කියන්නේ. ඔය ටිකමයි. අර කියන තණ්හාවන්ට දැඩිව බැඳීම. උදා වුණ හැටි. මේ තණ්හා උදා වුණාම කියන්නේ උපාදාන උදා වුණා. උපාදාන බව උදා වුණා. කර්ම බව. ඔහු දැන් යම් විඥානයක් ප්‍රගුණ කරගත්තා නම් කර්ම භවයේ විඥානෙ පිටරලා. දැන් ඔන්න ඕක මතු පුනර්භවයේදී හේතු වෙන්නා වූ විඥානෙ. ඕක හැඳිලා තියෙනවා අතු ඉතිබ දේවාවේ. අතු ඉතිබ බීජ වාගේ. දැන් ඕක තිබිලා හිටන් ඕකේ උපාදාන කරගත්ත ඔය අතරින් ලොකම උපාදාන කරගත් එකක් තියෙනවා. කොයි වෙලේ හරි මරණාසන්න කාලේ. ඔය කෝකාරිය අපි වැඩිපුර කල්පනාවට ගිහිලා වැඩිපුර උපනිශ්‍රේ ලැබිලා උපාදාන එකක් ඇදලා ආවනම් අන්න ඒක තමයි පුනර්භවයේ උපාදාන වෙන්නේ. උපාදාන පත්‍ය භවෝ කියලා පුනර්භවය හදනවා ඒක. පුනර්භවය හදනකොට මොකද වෙන්නේ? අර විදිහටම අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අර උපාදාන කරගත්ත විපාකස්කන්ධය මුල්කින් සංඛාරය ගොඩනැගෙන්නේ. සංඛාරය ගොඩනැගිලා ඊට අනුව පරිසන්දි විඥානය අල්ලනවා. අන්න පරිසන්දි විඥානය අල්ලන දේ පුනර්භවය කියන්නේ. ඒකට විඥාන පත්‍ය නාම රූපං කියලා ගතක් ඉතක් හදනවා කොතන හරි. මනෝමය වශයෙන් හරි ගත හිතාගෙන ඒක ගැවට ගිහලා හදන්නේ ඒ නාම රූපේ. සලආයතන කියලා ඇසකන ජීවනාති ශරීරය ආයතන වශයෙන් හදනවා. සලආයතන කියලා දැන් හදන්නේ විපාකස්කන්ධය. ඒක උදා වෙන හැටි. ඒ සලආයතන පත්‍ය පස්සෝ කියලා ඒකේ ස්පර්ශ දැනෙනවා. මොකද ගත හිත හැදිරන්නේ. එතන ඇහැ රූප කන්ට හැදේ ස්පර්ශ වෙනවා. පස්ස පත්‍ය වේදනා කියලා ඒකේ විපාක වේදනාව දැනෙනවා. අනේ ඉතින් වේදනා දැනුන පස්සේ අනේ ඉතින් එනකම් විපාකස්කන්ධය. මේ වේදනාපච්චය තණ්හා කියලා හදාගත්තොත් මතු භාවයටත් හදනවා. හැදුවේ නැතත් අර වේදනාව වින්දනය කරගෙන මැරෙන කගින්ත. ඕක ජරා මරණේ කෙලවර වෙනවා. දැන් ජරා මරණේ කෙලවර කියන්නේ ජරා මරණ උපදින ජාතිය නිසා. දැන් ජරා මරණ නිකන් හැදෙන්නේ. ඒ නිසා යම් ශෝකය පරිදේවය දුක දුම්නස උපායාසය ගොඩ නැගුණා නම් ওই જાති උදා වෙලා ජරා මරණටපත් වෙච්ච නිසා. ওই ওইකින් තමයි එන්නේ. ওই අතල තියෙන 11 කින් හැදෙනවා ඔක්කොම ටික. එහෙනම් මේ ඔක්කොම උදා වෙනවා. එහෙනම් මේ ඔක්කොම උදා වෙන ධර්ම කියලා දැනගත්තාම කියනවා මෙන්න මෙහෙම තමයි ගේ ධම්මා හේතු පවවා යම් ධර්මයකින් හේතු හේතුවක් නිසා යම් ධර්මයක් ප්‍රභවය වෙනවාද? ඒ හේතුව බුදුරන් වහන්සේ පිළිබඳව. ඔන්න හේතුව. හේතන් හේතු තථාගතෝ ආර. එතන මොකද වෙන්නේ? ඒ වගේම නිරෝධ වෙන හැටි වෙන්නවා. එහෙනම් ඕකේම අනිත් පැත්ත. මොකද යම් දවසක හේතු වශයෙන් තිබිච්ච අවිද්‍යාවේ හැටි දැකලා මේක ආදීනව දැකලා මේ සංඛාර ගොඩනගගෙන නතර කරන විඥාන ගොඩනගන එක නිරෝධ වෙනවා. උදා වෙන්නේ නැහැ කියන එක නිරෝධ වෙනවා කියන්නේ. නිරෝධා. උදා නිරෝධා. උදා වෙන්නේ නැහැ. එහෙනම් සංඛාර උදා වුණේ නැත්නම් විඥාන උදා වෙන්නේ නැහැ. එතකොට නාම රූප උදා වෙන්නේ නැහැ. එතකොට සලආයතන උදා වෙන්නේ නැහැ. ස්පර්ශ නැහැ. වේදනා උදා වෙන්නේ නැහැ. තණ්හා උදා වෙන්නේ නැහැ. උපාදාන උදා වෙන්නේ නැහැ. භව උදා වෙන්නේ නැත්නම් භවයේ බීජයක් නැහැ. පුනර්භවය හදන්න. ජාතිය උදා වෙන්නේ නැහැ මතුවද. එහෙනම් ජරා මරණ උදා වීම නතර වෙනවා. ශෝක පරිදේව ශෝක නතර වෙනවා. මෙන්න මේකට කියනවා හේ සංහේතියෝ නිරෝධෝ එවං වාදී මහසවන. මෙන්න මේකින් තමයි හේතුව නිරෝධ කරන්නේ. එනවා යේ ධම්මා හේතුපවහ තේසං හේතුන් තථාගතවහ කියන්නේ පරිත්‍යාග උපාදී හැදෙන හැටි. තේසං හේතියෝ නිරෝධෝ කිවි අන්‍යක නිරෝධ කරන්න පරිත්‍යාග උපාදී නිරෝධී. එහෙනම් කේනක් කියන අනිත්‍ය උපාද වායත වෙන අනිත්‍ය. උපාද වාය කිය ඔය දෙක නම් අනිත්‍ය දැකේ යෝගෙන් නේද? මෙන්න අනිත්‍ය දැක්කා. පරිත්‍යාග උපාදී දාලා අනිත්‍ය දැක්ක හැටි. ඉතින් මෙන්න මේකට කියනවා අර වදින අනිත්‍ය දැක්කද? එනම් යේ ධම්මා හේතුපබව තේ සංහේතුන් තථාගතෝ ආහගෙනකොට පරිච්ඡමපාදය කරලා ඉවරයි මූල ධර්මයේ කියනකොට අර මහා ප්‍රඥාව. තේ සංහේතියෝ නිරෝධෝ එවංවාදී මහා සමනෝ කියනකොට. මෙය හේතුව නිරෝධකොල ඵලේ නිරෝධ වෙනා කිනක අර මහා ප්‍රඥාවට සරිතාසන ගෝචරයි. එනම් අර සාමතුල පරිච්ඡමපාදය දැක්කා නිරෝධය දැක්කා. දකින්නකොට අනිත්‍ය දැකලා ඉවරයි. ආයි දකින්න දෙයක් නැහැ සියල්ල ධර්මයේ දැක්කා. යෝ පරිච්ඡමපාදම් පසදි සෝ ධම්මා පසදි. යමේ පරිත්‍යාග වේද ධර්මයේ දකි. ධර්මයේ දැකන බුදුන් දකිනවා. එහෙනම් නිවන් දකිනවා. එහෙනම් මේ මොහොතේ ධර්මාවබෝධය ලැබුණේ කියන්නේ. ඒ වචන දෙක ඇති. ඉතින් ඕක නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. කොහොමද ඔක අනිත්‍ය දැක්කේ කියලා. ඔක්කොම දැකලා ඉවරයි. බලතරම් සියුම්ද? දිත්තේව දිත්තමත්තං සුතේව සුතමත්තං මුත්තේව මුත්තමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියනකොට. ධාරු තීරිය අරිහත්තරමත් වෙලා ඉවරයි. අනත්ත භාවනාව දැක්කේ. ඉතින් මොකද? දිත්තේව දිත්තමත්තං දැන් දැකීම දැකීම පමණයි නෙමෙයි කිව්වේ. මත්තන් කියන්නේ මාත්‍රයයි. දැකීම කියන්නේ දැකීම මාත්‍රයයි. දැකීම මාත්‍ර දෙකක් එක හැෙන් දකින්න බෑ. ඒ පොඩ කිරුළු උන්වහන්සේගේ මහා ඥානයේ අදි ප්‍රඥාව නිසා. ඇත්තනේ නම් කියන්නේ. දැකීම් දෙකක් එක සැරේ බලන්න බෑ. ඇහිම් දෙකක් එක සැරේ අහන්න බෑ. අපිට අකුරු දෙකක සාධ්‍ය එක සැරේ හෙයි හැකිද? කවදාවත් බෑ. අකුරු දෙකක් එක සැරේ සාධ්‍ය කළොත් එකක්වත් තේරෙන්නේ නෑ. නෑ එක අකුරක් ඇහිලා ඒක නිරෝධ වෙලා නෑ නැති වෙලා තව එකක් ඉන්න ඕනේ. ඒක විදින්නේ තව එකක් ඉන්න ඕනේ. ඒක තමයි පෙරට අකුරු ටික දැයින්නේ. ඒ තමයි වචනේ ඇතිරින්නේ. නෑ කණින් අහනවා කියලා කණින් අහන්නේ මොකද්ද? මාත්‍රයයි නේ. සුතේව සුත මත්තා. අපි දායිනා ලොකුවට කණින් අහනවා කියලා. කනට ඉන්නේ මාත්‍රයයි. ඉතින් මේක දැනගන්නවා. ඊන මාත්‍රිය දැනගන්නවා මිස ආපු නැති එක දැනගන්නේ කොහොමද? විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා. ආපු මාත්‍රිය ඒකෙන් දැනගත්තා මිස වෙන එකක් දැනගන්නේ නෑ. මුත්තේ මුත්තේ මුත්ත මත්තන් කියන්නේ දිවනාසී ශරීරය දැනෙනවා කොහොමයි දැනෙන්නේ ඒක තමයි මුත්තේ මුත්ත මත්තන් කියන්නේ දිවර දැන රසය කියන්නේ ඊ ගන්න විලාට ඒක දැනෙනවා ගැති නැති ඉරහ දැනෙන්නේ ආයි තනි කරතම තවපාර හැපුව තවපාරක් දැනෙනවා ඊ මොත්තේ ගන්න ඉතල වෙන ගියා ඉවරයි මාත්‍රයයි ඒකෝට ගන්ධ රස ස්පර්ශ ඔක්කොම ඒ වගේ ඊ මොහොතේ ස්පර්ශ මාත්‍රයක් ආව ගිහිල්ලා ගියා ඒ කියන්නේ තෝකයි සනබංගුරත්වයේ කියන්නේ තෝක තමයි ඒක එක ශනේ විදිල යන මොහොතකින් එතන මෙන්න මේක දැක්කහම මොකද වෙන්නේ? එහෙම දෙයක් තුල අපි මොනවද අල්ලන්න තියෙන්නේ? අල්ලගන්න මේ ලෝකය හදනවා. ඇත්ත වශයෙන්ම ලෝකෙ අල්ලන්න එකක් නැහැ නිතර වෙලා. කොහෙද අත්තක් තියෙන්නේ අල්ලගන්න? අල්ලන්න හදුවත් නැහැ, පය ගන්න හදුවත් නැහැ දෙකේම නැහැ. අද දෙකේම නැහැ කියද දැක්කා ඉවරයි වෙටි. අනත දෙකේ ඉවරයි. අනත දෙකම වුණ වශයෙන් දකින්න ප්‍රඥාව නිකා. ඔය ටික තියෙනවා දකින්න. මේ පොඩි දියා. නමුත් අපි දැද ඔක දැකීම දැකීම පමණයි, ඇහිම ඇහිම පමණයි. කොහොම කිව්වහම කොහොම තේරෙන්නේ? දිත්තේව දිත්තේ පමණක් කිව්වේ නෑ. මත්තන් නේ කිව්වේ. මත්තන් කියන්නේ මාත්‍රයයි. සද්දා මත්තන්. ඒක ප්‍රේම මත්තන් කියලා කියන්නේ. මාගිරි සද්දා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙන කෙනෙක් නැතේ ගමිස්සන්ති අපාය. අපාගත වෙන්නේ ආදී බුදුරණන්ගේ දේශනාවේ තියෙන්නේ. මත්තං කියන්නේ මාත්‍රේත. දිට්ඨිය දිට්ඨ මත්තං කියන්නේ දැකීම දැකීම මාත්‍රේය කියන්නේ. ඊයෝක අපි මේ සිංහලට විග්‍රහ කරන්න ගිහිල්ලා ඔය මේ අටුවා මේ පාලිය සිංහලට පරිවර්තනය කරන්න ගිය පස්සේ ඉන්න හාමුදුරුවෝ තමන්ට ආපු අදහසනේ කිව්වේ. එදා තිරුන් වහන්සේලා කිව්ව එක නෙමෙයි, මේක වැහිලා ගියා. එතන මේ යථාර්ථය වැරුණා. මේ මාත්‍රේ කියන එක ප්‍රමාණං කිව්වම කොහොමද කරන්නේ? දැකීම දැකීමක් පමණයි කිව්වම. දැකීම කියන්නේ සම්මතයක්. සම්මතිය කොහොමද දකින්නේ? දැන් දැකීම දැකීමක් පමණයි කියනවා. මේ මෙතන තියෙන මේ ෆෑන් එක පමණයි. මේ ගල ගලක් පමණයි. ඔහොමයි කන්නේ ඔය කියන්නේ. එහෙම එකක් තියෙන කොහෙද තියෙන්නේ? ගල කියන එක අපිට කියන්න බුල මේ එහෙම එකක් තියෙනවා කියලා. එහෙම කිව්වා ඝන සංඥාවට අහුවෙලා. දකින්නේ ඝන සංඥාව. ඉන් දැකීම දැකීමක් පමණයි කියන්නේ මොකද තේරුම? කොහ ධර්ම අවබෝධින්නේ පොතේ. එන්නේ දෙනාක් නෑ. ඔක තමයි අවබෝධින්නේ නැත්තේ. කොහෙද මේ වැදගත් දේ අද්දතේ?